ගරු මුජිබ රෞභන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි, අද විශේෂයෙන්ම නීතිය හා සාම අමාත්‍යාංශයත්, ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ වැසීර්සියට කතා කිරීම අවස්ථාව ලැබගෙන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමියනි, විශේෂයෙන්ම මේ වැසීර්ෂ දෙකම වැදගත් වෙන්නේ පෞගේ කාලේ අපේ රටේ දේශපාලන වශයෙන් ඝාතන රාශියක් සිද්ධ වුණා. ඒතකොට ඒ දේශපාලන වශයෙන් සිද්ධ වෙච්ච ඝාතනවලට සම්බන්ධව සාධාරණත්වයේ ඉෂ්ට කරනවායි කියන එක 2024 ජනාධිපති මැතිවරණයේදී මේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව ජනාධිපතිතුමා වේදිකාවල් වල එතුමන්ලා පොරොන්දු වුණා සාධාරණත්වයේ ඉෂ්ට කරනවායි කියන එක. ඒ හින්දා තමයි මේ වැයශීර්ෂය දෙකත් අපිට වැදගත් වෙන්නේ. ඒකෙදි ප්‍රධාන වශයෙන් එතුමන්ලා කතා කරපු එකක් තමයි 2019 සිද්ධ වෙච්ච පාස්කු බෝම්බ ප්‍රහාරය, ඊළඟට ලසන්ත වික්‍රමතුංග ඝාතනයේට සාධාරණත්වය, ඊළඟට ප්‍රදීප් එක්නැලිගොඩ, තාජුඩීන්, කීත් නොයර්, ඒ වැනි ඊළඟට මේ පෝද්දල ජයන්ත, ඒ වගේ අයට පහර දීම, ඒ සම්බන්ධව නීතිය ඉෂ්ට කරනවායි කියන එක. දැන් අපිට බැලුවොත් අපිට පේනවා ඊළඟට තමයි ડોක්ටර් ෂාෆිට වෙච්ච අසාධාරණයේ සම්බන්ධව ඒකට සම්බන්ධ වෙච්ච අයවත් නීති ඉදිරියට ගේනවායි කියන එක. දැන් එතකොට අපිට පේනවා දැන් මේ පෞගිය දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක කාලයක් අවසන් වෙලා තියෙනවා. ඒ කාලයේදී ආණ්ඩුව ලබා දීපු ජනතාව ඉදිරියේ විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ ඝාතන පහක් ගැන කතා කරා. ඒ ඝාතන පහ එතුමා නම් කරලම කිව්වා වේදිකාවල්. ඒවට සාධාරණත්වය ඉෂ්ට කරනවායි කියන එක. ඉතින් අපිට පේනවා දැන් අවුරුදු පහක් වෙනවා. මේ අවුරුදු පහක් වෙලා තවම ඒ අවුරුදු අවුරුද්දක් වෙලා ආණ්ඩුව ඇවිල්ලා තවම ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔව්, දැන් ඒතකොට ලසන්ත වික්‍රමතුංගගේ නඩුව බැලුවොත් අපිට පේනවා තවම ඒකේ නඩු කටයුතු පවරලා නැහැ. ඊළඟට පොහොත්දල ජයන්තට පහර දීම එක සම්බන්ධව විමර්ශනත් තවම පටන් අරන් නැහැ. ඊළඟට ඔබතුමාලා කිව්වා මේ තාජුඩීන්ගේ නඩුව සම්බන්ධව අපි දැකලා ඊයේ පෙරේදාත් කොහෙද සංවිධානාත්මක අපරාධකාරයෙක්ව අල්ලගෙන ඇවිල්ලා ඔබතුමාලා ප්‍රකාශ කරා මෙයා තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධව තියෙනවායි කියන එක ඒ දවස්වල මාධ්‍යවල ලොකුවට ගියා. ඒක නෙමේ ප්‍රශ්නේ. දැන් 2016 හයවෙනි මාසේ 10 වෙනිදා බී වාර්තාවට 849යි ඉරාක් 3 ඉරාක් 12 කියන නඩුව, ඒ කියන්නේ තාජුඩීන්ගේ ඝාතනයට අදාළ නඩුවේදී කොළඹ මහේස්ත්‍රාත් අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහත්මයා ඉදිරිපිට නාරෑම්පිට හිටපු අපරාධ පරීක්ෂණ ඔයිසි මහත්මයා සුමිත් පෙරේරා මහත්මයා පාපෝච්චාරණයක් කරනවා. මොකද එයා පාපෝච්චාරණය කරන්නේ? එයා පාපෝච්චාරණයක් කරලා කියනවා මේ සිද්ධියට අනුරසේනානායක සමග එදා අපරාධ මේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක රණවීර මහත්තයත් සම්බන්ධ වෙලා තමයි මේ ඝාතනය වෙන පැත්තකට හරවන්න සාක්ෂි ගොනු කරේ කියලා කියනවා. එයා පාපෝච්චාරණයක් කරනවා මහේස්ත්‍රාත් ළඟට ගිහිල්ලා. එතකොට දැන් අනුර කුමාර අනුර දිසා සේනානායක එයා තමයි එයාගේ උපදෙස් පිට තමයි එදා රණවීර හිටපු අධ්‍යක්ෂකවරයා CCD එකේ එයා බී රිපෝට් එක හදාන්නේ මේක ඇක්සිඩන්ට් එකක් කියලා. කාගේ උපදෙස් පිටද? අනුර සේනානායක මෙතුමාගේ මහත්තයාගේ උපදෙස් පිට හිටපු DID. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ දැන් ජනාධිපතිතුමා මේව දන්නේ නැද්ද? දැන් ජනාධිපතිතුමා දන්නේ නැද්ද මේ කයිම නාරාම් පිට කයිම වයිසි කරපු පාපෝච්චාරණේ? දැන් මේකට රණවීර සම්බන්ධයි කියලා. එතකොට දැන් මේ රණවීර කොහෙද ඉන්නේ? රණවීර නීතිය හා සාමය අමාත්‍යාංශයේ උපදේශක මේ ජනාධිපතිතුමා කියන භාෂාවෙම පාරා රාජ්‍යයේ කොටස්කාරයෝ දැන් තමුන්නාංශයාගේ ආණ්ඩුවේ තනතුරු වල ඉන්නවා. හවු හරි. දැන් එතකොට දැන් එයා ඉන්න උපදේශක හරිද? ඊළඟට අර ටෙලිෆෝන් දුරකථන දත්ත මගපු එක්කෙනා ජනාධිපතිතුමාගේ ආර්ථික මේ ඩිජිටල් උපදේශක. මම අහන්නේ ඉතින් කොහොමද ඔයගොල්ලෝ මේ තාජුඩීන්ගේ ඝාතකයව අල්ලන්නේ? ඉතින් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ වෙච්ච උදවිය ඒකේ බී වාර්තාවල් හදලා තාජුඩීන් ඇක්සිඩන්ට් එකෙන් මැරුවයි කියලා බී වාර්තා දාපු උදවිය ඒගොල්ලෝ තමුන් ආන්සරගේ ආණ්ඩුවේ තනතුරු වල තියාගෙන පුළුවන්ද තාජුඩීන්ගේ ඝාතනය අල්ලන්නේ? ඉතින් මොකද්ද මේ කරන වීරෝ? කවුද මේ රවට්ටන්නේ? කවුද රවට්ටන්නේ? හරි. එතකොට දැන් ඒ එයා නිදැල්ලේ ඉන්නවා. හිරේ ඉන්න ඕන මිනිසු නිදැල්ල ඉන්නවා. හරි ඊළඟට තමයි දැන් මේ දොස්තර ශාෆිගේ ප්‍රශ්නේ. දැන් අපි දන්නවා ඒක මාර සංවේදී ප්‍රශ්නයක්. මොකද ඒ කාලේ මේ ආණ්ඩුව පෙරලන්න, යහපාලන ආණ්ඩුව පෙරලන්න, ජාතිවාදය අවුස්සන්න දොස්තර ශාෆිව පාවිච්චි කළා. එතකොට ඔබතුමාලගේ මේ හිටපු නලින්ද ජයතිස්ස ඇමතිතුමාලා අපි ඔක්කොම එදා ඒකට විරුද්ධව අපි කතා කළා. මේ විපක් අපි ආණ්ඩු පක්ෂයේ හිටියා, ඔබතුමාල විපක්ෂයේ හිටියා. නමුත් අපි දෙන්නා දෙගොල්ලම එකම මතේ හිටියේ ඒ ශාෆි සම්බන්ධව ගෙනාපු බොරුව සම්බන්ධව. එතකොට ඒක කුමන්ත්‍රණය කරානේ. දැන් ඒක ඇත්තටම කූට ලේඛන හදලා කතාවක් ගොතලා ඒක හැදුවා. ඒක හැදුවේ එදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු එස්.පී. මහත්මයයි අද සීනියර් ඩී.අයි.ජී. වෙලා ඉන්න කිසිරි ජයලතුයි තමයි මේ කුමන්ත්‍රණය කරේ. දැන් මේ කුමන්ත්‍රණය කරේ කියලා කියන්නේ මම නෙමෙයි. කුමන්ත්‍රණය කරේ කියලා කියන්නේ එදා රවි සෙනවිරත්න මැතිතුමා සී.අයි.ඩී. එකේ ඩී.අයි.ජී. හැටියට ශානියෙක් එකතු වෙලා තිසේරා එකතු වෙලා පරීක්ෂණයක් කරලා ඒගොල්ලෝ කුරුණෑගල මහේස්ත්‍රාත් උසාවියට වාර්තාවක් දෙනවා. වාර්තාවක් මම ඒක සභාගත කළා අර ගිය සතියේ. ඒ වார்த்தාවේ පැහැදිලිව ඒගොල්ලෝ කියනවා මහින්ද දිසානායකයයි කිසිරි ජයලතුයි මේ එකතු වෙලා කරපු කුමන්ත්‍රණයක් කියලා ශාෆිගේ නාඩගම. තමුන්නාන්සල මොකද්ද කරේ? අර මං හිතන්නේ අර මේකේ ඉන්නවා රවි සෙනවිරත්න මහත්මයා අහගෙන අර මේ මේකේ විවාදේ බලන්න ඇවිල්ලා. ඔකූඩුවේ ඉන්නවා මං දන්නේ ශානි ඉන්නවද කියලා. හරි එතකොට දැන් ඕගොල්ලෝ ඇවිල්ලා ශාෆිව අල්ලා මේ ජාතිවාදී කුමන්ත්‍රණය ඇති කරන්න වැඩ කරපු ප්‍රධානියා මහින්ද දිසානායකට ඩී.අයි.ජී. ප්‍රොමෝෂන් එක දෙනවා. හිරේ ඉන්න ඕනේ මිනිස්සු. කිස්තිරි ජයලත් සීනියර් ඩී.අයි.ජී. ඉතින් මොකද මේ ජනාධිපතිතුමා මේ කියන්නේ? ජනාධිපතිතුමා පාර රාජ්‍ය අපරාධ රාජ්‍ය අපරාධ රාජ්‍ය කියලා හැමදාම කියනවා. ඉතින් අපරාධ රාජ්‍යයේ ඉන්න අයට තමුන්නාන්සලා ප්‍රොමෝෂන් දෙනවානේ. දැන් ඒ පැත්තෙන් අර ડોક્ટર ශාෆිගේ පොත රිලීස් කරනකොට ඒකටත් යනවා. ආ ඕ ශාෆිගේ පොත රිලීස් වෙනකොට ගිහලා එතනත් වාඩි වෙලා ඉන්නවා. අනිත් පැත්තෙන් ශාෆිව ඒ අපරාධය කරපු ශාෆිට විතරක් නෙමෙයි අපරාධය මුළු මුස්ලිම් සමාජයටම කරපු අපරාධයක්. මොකද ඒකෙන් හින්දා මේ ලංකාවේ මුස්ලිම් දොස්තරවරු රට දාලා ගියා. මොකද මේ ඉඳ බැරුව? මොකද ඊළඟට සිංහල මුස්ලිම් ජනතාව අතර සැකය, අවිශ්වාසය, වෛරය ඇති කරා.
සිංහල මිනිසුන්ගේ?
ඔව්. එහෙම සිද්ධියක් ඒක. අද තමුන්නාන්සලාට ඒක සුළු සිද්ධියක් වෙන්න පුළුවන්. හරි ඒක නිර්මාණය කරපු අය. ඒක අධ්‍යක්ෂණය කරපු අයට තමුන්නාන්සලා ප්‍රොමෝෂන් දුන්නා. මම දන්නේ නැහැ ශානී රවි මොකද කියන්නේ කියලා. මොකද ඒගොල්ලන්ගේ වார்த்தාවේ තමයි බයින්ද දිසානායකවයි කිස්සිරි ජයලත්වයි වැරදිකාරය කොල්ල තියෙන්නේ. අපි අගය කරනවා එතුමන්ලා එදා දැම්මේ ඒ වார்த்தාව හද නෙමේ එතුමන්ලා දැම්මේ 2019 ඒ වார்த்தාව දැම්මේ උසාවියට දැම්මේ CID එකෙන් පරීක්ෂණයක් කරලා. නමුත් දැන් එතුමන්ලත් මේ ආණ්ඩුවේ ඉන්නවා. එතුමන්ලා වැරදිකාරය කියපු අය ආණ්ඩුව දෙනවා ප්‍රොමෝෂන්. මන් දන්නේ නැහැ රවි ඉසනිරත්න කියන දේවල් ආණ්ඩුව අහන්නේ නැද්ද කියලා. මට නම් ආරංචියක් තියෙනවා මේ කවුද මේ පොලිස්පතිතුමා රවි කියන දේවල් අහන්නේ නැහැ කියලා. මේ යන සිද්ධීන් දිහා බැලුවම අපිට පේනවා එහෙමද? ඊළඟට දැන් මේ ගරු සභාපතිතුමියනි දැන් ડોક્ટર ශාෆි එයා පැමිණිල්ලක් දැම්මා. මොකද පැමිණිල්ල? එයා දැම්මා 2024 11 වෙනි මාසේ 7 වෙනිදා මේ ආණ්ඩුව ආවට පස්සේ පැමිණිල්ලක් දැම්මා එයාට සාධාරණත්වයේ ඉෂ්ට කරන්න කියලා. දැන් ඒ පැමිණිල්ල තවම විභාග කරේ නැහනේ. එයාට වෙච්ච අසාධාරණයට විරුද්ධව දැම්මා පැමිණිල්ලක්.
නමරා මැරුවා.
හරි එයාට කරපු කෙනෙහිලිකම් වලට ඒ පැමිණිල්ල තමුන්නාසල තාම විභාගේ කරේ නැහැ. 2024 11 වෙනි මාසේ 7 වෙනිදා දාපු පැමිණිල්ල. හරි. එතකොට දැන් අපිට පේන්න තියෙනවා තමුන්නාන්සල මේ කතා කරන සාධාරණත්වයේ නීති ආධිපත්‍ය මේ අපරාධ රාජ්‍ය නැති කරන්න ඕනේ කියන දේවල් මේ මෙව නිකම් වචන විතරයි. ලස්සන වචන ටිකක් කියන හැමදාම. හරි. නමුත් ඒවා ප්‍රායෝගික කරන්නේ නැහැ. ඊළඟට බලන්නකෝ දැන් ඊයේ පෙරේදා ගරු සභාපතිතුමනි මම නිතරම කිව්වා දැන් අපේ මේ TID එකයි CID එක ගැන. මේ පලස්තීනයේ සම්බන්ධ. අර කොළඹ නගර සභාවේ ඉන්න අපේ හිතවත් නාගරික මන්ත්‍රී අරිෂාඩ් නිසාම්දීන් මැතිතුමා කොළඹ නගර සභාවට යෝජනාවක් ගෙනාවා මේ කොළඹ නගරයේ තියෙන ෂබාඩ් හවුස්. ඒ කියන්නේ ෂබාඩ් හවුස් නීති විරෝධීව තියෙනවා කියලා අගමැතිතුමිය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. ඒව වහන්න කියලා. ඒව ගෙනාවම මේ TID එකෙන් ඒ කියන්නේ ශස්ත්‍ර විමර්ශන කොට්ටාෂයෙන් මන්ත්‍රීතුමාව කැඳවලා අහනවා ඇයි මේ යෝජනා ගේන්නේ කියලා. ඇයි මේ වගේ ඉන්නේ කියලා. කාගේ උමනාවටද ගේන්නේ කියලා. අනේ ඉතින් අපිට තියෙන මම දිගටම ප්‍රශ්න කරනවා. මේ ලංකාවේ තියෙන තස්ත විමර්ශන කොට්ටාශයයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි කියන්නේ මේ 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 මොසාඩ් එකෙන් පාලනය කරන ඒවාද? මේ කියන්නේ පලස්තීනයට සම්බන්ධව පක්ෂෝ මොකක් හරි කතා කරපු ගමන් TID එකයි CID එකයි එන්න කියනවා. මොන විලිලැජ්ජ නැති වැඩක්ද මේ? අඩුම ගානේ මේ ඔච්චර ඊශ්‍රායලයට සහයෝගයේ ඉන්න ඇමරිකාවෙවත් ඕන. ට්‍රම්ප්වත් එහෙම කරන්නේ. තමුන්නාසල එක පැත්තෙන් කියනවා අපි පලස්තීනයේ නිදාස වෙනුවෙන් පෙනී සිටිනවායි කියලා. ඒ පෙනී සිටින ගමන් ඊශ්‍රායලයේ නිදාස වෙනුමුත් මෙතන වෙනම දෙයක් වැඩ කරගෙන යනවා. ඊශ්‍රායලයට මොකක් හරි කියපු ගමන් පොලිසියට එන්න කියනවා. ඒ හින්දා මේ දෙබිඩි පිළිවෙත නවත්තන්න. ඊළඟට ගරු සභාපතිතුමියනි, දැන් පාස්කු බෝම්බ ප්‍රහාරය. දැන් පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව තමුන්නාසල පෞගේ කාලේ ලොකු පොරොන්දුවක් දුන්නා. දික දින වකවානු කිව්වා. අප්‍රේල් 21 වෙනිදාට කියනවායි කියලා. ඒ වගේම තමයි දැන් ජනාධිපතිතුමා කිව්වා ඉඳගෙන රාජ්‍ය විසින් රජය පරීක්ෂාවට ලක් කරන්න ඕනේ කියලා කිව්වා. රාජ්‍ය විසින් රාජ්‍ය පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. මොකද මේ රාජ්‍ය ඇතුලේ ඉන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච උදවිය කියලා ජනාධිපතිතුමා කිව්වා. එතකොට අපි නම් ඊට කලින්මුත් දන්නවා මේ රාජ්‍ය ඇතුලේ මේක කුමන්ත්‍රණයක් කියලා. අපි ඔක්කොම ලකුවා කුමන්ත්‍රණයක් කියලා. දැන් තමුන්නාසලත් කිව්වා අපිත් කිව්වා මේක කුමන්ත්‍රණයක් උනේ එදා තිබුණු ආණ්ඩුව පරාජය කිරීමේ යම් කුමන්ත්‍රණකාරී
වැඩපිළිවෙළක්.
මට වැඩිපුර කාලය දෙනවා ගායන්ත ඇමතුමාගේ වෙලාවෙන්. එතුමා කිව්වා මට ගන්න කියලා. එතකොට මේ මේ ඒ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ ගැන අපි කවුරුත් කතා කළා. තමුන්නාසලත් කතා කළා. අපිත් කතා කළා. තාම මම දන්නේ නැහැ දැන් ඕගොල්ලෝ ඒක වෙනස් වෙලාද කියලා. අපි තවම කියනවා ඒක කුමන්ත්‍රණයක් කියලා. එතකොට දැන් අද දැන් ඒ කුමන්ත්‍රණකාරී ජනාධිපතිතුමා ඒ කියපු රාජ්‍ය ඇතුලේ රාජ්‍ය පරීක්ෂාවට ලක් කරන්න ඕනේ කියනකොට තමයි අපි කිව්වේ එනම් එදා කුමන්ත්‍රණකාරයෝ හැටියට වැඩ කරපු එදා ඒ පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සමහර උදවිය
අමතර විනාඩි 3ක් කාලයක්
ලැබෙනවා. මේ ආණ්ඩුව ඇතුලේ රිංගලා ඉන්නවද කියන ප්‍රශ්නයක් අපි පැනනගුවා. ඒකේ ප්‍රතිඵලය තමයි දැන් ඔබලෝ උතුමාලා කිව්ව දිකව දින වකවානු ඔක්කොම පහු වෙලා තියෙනවා.
ඒ පැතින්නේ.
එහෙනම් තාම මහමොලකරුව අල්ල ගන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා තමයි අපි අහනකොට දැන් අපි කිව්වේ ඉඳගෙන එදා අපි විශේෂයෙන්ම අපි ගෙනාවා විශ්වාසභංග යෝජනාවක් නියෝජ්‍ය ආරක්ෂක ඇමතුමාට. තමුන්නාන්සලා කිව්වා නැහැ නැහැ ඒක ගේන්න බෑ කියලා. ඒ ගේන්න බෑ කියලා නෙමෙයි තමුන්නාන්සලා කිව්වා ඒක අවශ්‍යතාවයක් නැහැ ඒක නීති විරෝධී විතරක් නෙමෙයි නියෝජ්‍ය ආරක්ෂකතුමාව තමුන්නාන්සලා ආරක්ෂා කරා. අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්නේ වෙන්නේ මොකද අපි දේශපාලන කුමන්ත්‍රණයක් කියලා කිව්වේ? දැන් එදා අපි දන්නවා 2018 දී විශේෂයෙන්ම ඔක්තෝබර් මාසේ එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ව්‍යවස්ථා විරෝධීව අගමැතිවරිය හැටියට පත් කරනවා. ඒ අගමැතිවරිය හැටියට පත් කරාම තමුන්නාන්සලා අපි ඔක්කොම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එදා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු උදවියත් අපිත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ආවා. ඇවිල්ලා අපි නඩු කතා කළා. ඒ නඩු කතා කරගෙන ගිහිලා ඒ නඩුව දින්නා. නමුත් එදා ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපති අගමැති වෙලා ඉන්න කාලේ කුමන්ත්‍රණ කාලේ තමයි නොවැම්බර් මාසේ 17 වෙනිදා තමයි අද මේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ඉන්න මේජර් ජෙනරල් අනුර ජයසේකර මැතිතුමාව නැගෙනහිර ආඥාපති හැටියට පත් වෙන්නේ. නැගෙනහිර ආඥාපති හැටියට පත් වෙන්නේ ඒ කුමන්ත්‍රණ කාලේ. එතකොට එතුමා ආඥාපති හැටියට පත් වෙලා ඉන්න කාලේ තමයි සහරාන්ගේ ක්‍රියාකාරීත්වය නැගෙනහිර පළාතේ දිගටම තිබුණා. එතුමා පත් වෙන්න කලින් උත් තිබුණා, පත් වුණාට පස්සෙත් තිබුණා. ඊළඟට සායින්ද ඊළඟට අර වවුනතිව් වල පොලිසිය දෙන්නෙක්ව ඝාතනය කිරීම සිද්ධ වුනෙත් එතුමා නැගෙනහිර පළාතේ ආඥාපති හැටියට ඉන්නකොට. ඊළඟට සායින්ද මරුදු වල 2019 අප්‍රේල් මාසේ 26 වෙනිදා අර මරාගෙන මැරිච්ච සහරාන්ගේ පවුල උදවියගේ ඒ බෝම්බ පිපිරීමත් එක්ක ඒ ඝාතන සිද්ධ වුනෙත් එතුමා නැගෙනහිර පළාතේ ආඥාපති හැටියට ඉන්න කාලේ. එතකොට එතුමාගේ යටතේ ඒ හිටපු මේජර් සුදසිංහ තමයි එතනට පළවෙනි වතාවට ගියේ. එතුමාගේ යටතේ හිටියේ එතුමාගේ යටතේ හිටපු හමුදා කාණ්ඩේ තමයි එතනට ගියේ. අපි සියලු දෙනා දන්නා සහරා ජෙස්මින් අද අතුරු දහන් වෙලා ඉන්නවා. ඒතකොට සහරා ජෙස්මින්ව එතනින් පැන්නුවා. අද ඒ සම්බන්ධව පරීක්ෂණ යනවා. ද සහරා ජෙස්මින් මැරුණේ නැහැයි කියලා අපේ මහජන ආරක්ෂක ඇමතිතුමාත්
තව විනාඩි දෙකයි.
ඔව් මහජන ආරක්ෂක ඇමතිතුමාත් පාර්ලිමේන්තුවේදී කිව්වා ඒ පිළිබඳව සැකයක් තියෙනවායි කියලා. අපිත් කියනවා සහරා ජෙස්මින් මැරුණේ නැහැ. නලින්ද ජයදීස ඇමතිතුමා කිව්වා සහරා ජෙස්මින් ඉන්දියාවේ ඉන්නවා කියලා. හරි. එතකොට දැන් මේ සහරා ජෙස්මින්ව පැන්නුවේ කවුද? පැන්නුවේ මේජර් සුදසිංහද? ඒක හොයන්න ඕනේ. ඒක හොයන්න දැන් ආණ්ඩුව කියනවා අපි කට උත්තර අරගෙන යනවා. එදා හිටපු හමුදා නිලධාරීන්ගේ බුද්ධාංශය සම්බන්ධයි කියලා මෙයා අරණදේශේකර නියෝජ්‍ය අමාත්‍යතුමාම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. එතකොට එතුමාගේ යටතේ ඉන්න උදවියව අද පරීක්ෂාවට ලක් වෙලා තියෙනවා. එතුමාත් කට උත්තරයක් දීලා තියෙනවා. එතකොට එතුමාවත් පරීක්ෂා කරන්න ලක් වෙලා තියෙනවා. අද එතුමාගේ යටතේ හිටපු උදවියත් පරීක්ෂාවට ලක් වෙලා තියෙනවා. අන්න ඒ හින්දා තමයි අපි කියන්නේ එදා බෝම්බ පිපිරනකොට ඒ රාජ්‍යයේ කොටස්කාරයෙක් වෙලා හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර ඇමතිතුමා අද මේ බෝම්බය ගැන විමර්ශනය කරන ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති වෙලා ඉන්නකොට කොහොමද පරීක්ෂණය කරන්නේ? ඉතින් මේක ඕනෑම පොඩි ළමයෙක්ට තේරෙනවා. ඒ හින්දා තමයි අපි කිව්වේ එතුමාට අයින් වෙලා මේක ඊට කරන්න ඉඩ දෙන්න කියලා. ඒකයි අපි කිව්වේ. අපි එතුමාට දිගින් මම චෝදනා කරන්නේ නැහැ. නමුත් එතුමා ඒ තනතුරේ රැඳී සිටීම මේ පරීක්ෂණ වලට බාධාවා. මොකද එතුමාගේ යටතේ ඉන්න අයව තමයි පරීක්ෂාවට ලක් වෙලා තියෙන්නේ. එතුමාත් පරීක්ෂාවට ලක් වෙලා ඉන්නවා. ඒ හින්දා තමයි කිව්වේ. නමුත් තමුන්නාන්සලා ඒකට ඉඩ දෙන්නේ නැතුව නෑ කියලා තමුන්නාන්සලා කිව්ව ඕනේ නෑයි කියලා. ඕනේ නැත්තම් කමක් නෑ. එතකොට තියෙන අපිට තියෙන සැකේ තමයි එහෙමනම් දැන් තමුන්නාන්සලත් එහෙනම් මේ අද තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ ඇතුළට රිංගලා ඉන්න යම් යම් කුමන්ත්‍රණකාරයෝ ආරක්ෂා කරනවාද? එක පැත්තකින් රණවීර ආරක්ෂා කරනවා, එක පැත්තකින් මහින්ද දිසානායක ආරක්ෂා කරනවා, අනිත් පැත්තෙන් තව කවුද?
මම
අවසන් කරන්නම් ගරු සභාපතිතුමියනේ. ඒ හින්දා දැන් අපි අවසාන වශයෙන් මම කියන්න කැමති දැන් අර මේ සාරා දැන් එක එක්කෙනාව ගෙන්න ගන්න රතු වරෙන්තු ගන්නවනේ. දැන් පිටරටවල ඉන්න පාතාලේ ලෝකේ නායකයෝ ගන්නවා. ඒක හොඳ වැඩක්. ඇයි සාරා ජෙස්මින් පිළිබඳව රතු වරෙන්තුවක් ගන්න බැරි? සාරා ජෙස්මින් තවම ජීවතුන් අතර ඉන්නවයි කියලා අපි දෙගොල්ලම විශ්වාස කරනවා. එහෙනම් ඇයි සාරා ජෙස්මින්ට රතු වරෙන්තුව ගන්න බැරි? එහෙනම් අපි ආණ්ඩුවට කියනවා වහාම මේ සම්බන්ධව අපි කියන දේවල් තේරුම් අරගෙන තමුන්නාන්සලා කියන විනිවිදභාවය, නීතියාධිපත්‍ය, සාධාරණත්වය, ජනාධිපතිතුමා කියන මොකද පාරා රාජ්‍යයක හිටපු කොටස්කාරයන් අයින් කරනවා කියලා. නමුත් අපිට පේනවා තවම ආණ්ඩුව පාරා රාජ්‍යයේ හිටපු කොටස්කාරයෝ එක්ක තමයි එක මිටකට තවම ගමන් කරනවා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි
ගරු ලුටිනන් කමාන්ඩර්.
වටවල ඇමතුමා උදේ ප්‍රකාශ කරා මේ ත්‍රිකුණාමලයේ නඩුවක් නැහැ කියලා ඔබතුමාගේ අවධානය යොමු කරනවා. CA writ 1099 of 2025 Reverend ත්‍රිකුණාමලයේ කල්යාණ වංශ තිස්ස තේරෝ Chief Incumbent ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ ටෙම්පල් ත්‍රිකුණාමලයේ. මේ නඩුව ඔබතුමා මම හිතන්නේ නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් මේ නඩුව නොදැනීම මම හිතන්නේ ඉතාමත් මම හිතන අභාග්‍යයක්. අනිවාර්යෙන් මේ සමග නඩුවක් තියෙන ඔබතුමාලා ඒ කාරණේ දන්නේ නැතුව තමයි ඒ ත්‍රිකුණාමල පන්සලේ මේ විශාල ප්‍රශ්නයක් ඇති කරේ කියන එක මම ඔබතුමාට යොමු කරනවා.